सजीव जन्मभूमि अंकद्वीप विजय भूमि में अपे उदार मातृभूमि मातृभूमि
आईबोवान सैम पदादा दिनकम रात्रि अटाई पहालवत प्लैनेट एफएम एकसिय हतराई दसमा हाय तरंग मालाव उससे गुवनी उबाद अपत हमुवन नवसिलांतिय ओक्लन नुवर एकसात श्रीलंका संगम अनुग्रहय इदिरिपत करन जन्म भूमि गुवन विदुली वेडसटहनट ओब सैमव सादरयेन पिलिगन्नवा पुरा होरावा දැනුම සහ රස ස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම් ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා
ආයිබෝන් කමිල
ආයිබෝන් නිරෝෂි ආයුෂ බොහෝ වෙලා සතුටින් සැනසුමින් ඉන්නනේ බොහෝ දිනක් කැමති ආයුෂ වැඩි වුණත් මොකටද ජීවිතේට සතුටක් සැනසුමක් නැත්තම් නේද නිරෝෂි
ඕ කමෙල ඇත්තටම ඔයා කියපු කතාව නම් හරියටම හරි මොකද මොන දේ තිබුණත් වැඩක් නැහැ ජීවිතේට සතුටක් සැනසීමක් නැත්තම්
මට නිරෝෂි අපූර්ව කතාවක් මතක් වුණා මේ සම්බන්ධව ඔයා කියවලා තියෙනවද නසුරුදීන්ගේ කතා ජීවිතේට හුඟක් දේ අරගන්න පුළුවන් ඒ කතාව වලින් දවසක් නසුරුදීන් ගාවට මිනිස්සෙක් පැමිණෙනවා මැණික් මල්ලක් අරගෙන ඇවිල්ලා කියනවා මෙහෙම මම මේ ජීවිත කාලෙටම හම්බ කරපුවා මගේ සියලුම ධනය තමයි මෙතන තියෙන්නේ මම මේ සම්මස්ත මැණික් මල්ලම නසුරුදීන් ඔබට දෙනවා මට සැනසීම දුන්නොත් මට සැනසීම සොයා ගන්න ක්‍රමය කියලා දුන්නොත් මේක තරමක බරපතල ඉල්ලීමක් නේ හැබැයි නසුරුදීන් ටිකක් කල්පනා කරලා කියනවා මට පුළුවන් ඔබට ඒ මාර්ගය කියලා දෙන්න එහෙම කියලා ඔව කැලයක් මැදින් එක්කගෙන යනවා ටික දුරක් ගිහින් නසුරුදීන් අර පුද්ගලයාගේ මැණික් මල්ල උදුරගෙන දුවන්න පටන් ගන්නවලු දැන් අර මිනිස්සයා මොකද කරන්නේ නසුරුදීන් පස්සෙන් දුවනවා දුවන්නේ නිකන් නෙමෙයි නසුරුදීන්ට බැනවදිමින් නසුරුදීනුත් බොහොම වේගයෙන් කැලෙන් එළියට එනකම්ම දුවලා එක් තැනක නවතිනවා අර මිනිස්සයාත් හති දමාගෙන දුවගෙන ඇවිත් නසුරුදීන් ගාව නැවතිලා නසුරුදීන්ගෙන් අහනවා ඇයි මට මෙහෙම කළේ මගේ මැණික් මල්ල ඔබ ඇයි උදුරන් දිව්වේ කියලා එහෙම අහද්දිම නසුරුදීන් අර මැණික් මල්ල ඔහුට දීලා කියනවා මේ මැණික් මල්ල ගන්න ඔබ දැන් ඔබට සැනසීමක් ලැබෙනවාද අර මිනිස්යාගේ උත්තරය වන්නේ ඔව් මට කවදාක්වත් නැති සැනසීමක් මගේ හිතට දැනුණා කියන එක හිතවතුනි සමහර වෙලාවට බොහෝ දිනක් සැනසීම කියලා හොයන්නේ සැනසීමද අනික තේ තමයි අපි සැනසීම අපේ ඇතුලේ තියාගෙන ඒක හොයමින් එළිය ඇවිදිනවද නැත්තම් අපි සැනසීම කියන භෞතික දේවල් වලින් බලාපොරොත්තු වෙන දේ ඇත්තට ඒවායින් ලැබෙනවද නොලැබෙනවද අපි මොකද්ද මේ හොයමින් ඉන්නේ ඉතින් ඔබ හමුවෙත් අනිවාර්යෙන්ම ඒ ප්‍රශ්නය තියෙනවා ඇති ඇත්තටම සැනසීම හම්බුණාද ඔබත් සැනසීම පරිත්‍යාග කරමින් ඒක හොය හොය ඉන්නවද ඒක ගැන හිතන්නට ඔබට බාර කරමින් ඔබට හිතන්නට යමක් ඉතිරි කරමින් අපේ වැඩසටහන ආරම්භ කරමු. ජීවන රටාවක් ගත කරන් අපි අපේ විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි අපිට ඇතිවෙන්න පුළුවන් රෝගී තත්ත්වයන් පිළිබඳව. මේ රෝගී තත්ත්වයන් විසඳගන්නේ කොහොමද, මේවට තියෙන ප්‍රතිකාර මොනවද කියන කාරණාව ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසාම තමයි අපි චන්නභූමි වැඩසටහන තුළින් ඒ සඳහා ඉඩක් වෙන් කරලා තියෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්න.
ඔව් කමිල, නිරෝගීකම ගැන කතා කරනකොට අපි බොහෝ දෙනෙක් ලොකු අවධානයක් සහ බොහෝ දෙනෙක් තුළ කතා බහට ලක්වන කාරණාවක් තමයි මේ කොන්ද කැක්කුම කියන දේ. අද වෙනකොට මේ තරුණ මැදිවියේ මහලු කියන මේ හැම කෙනෙක්ම පීඩා විඳින දෙයක් තමයි මේ කොන්ද කැක්කුම කියන එක. අද අපේ වෛද්‍ය සාකච්ඡාව තුළින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොන්ද කැක්කුමට කොහොමද වෙදකම් කරන්න ඕනේ, හෙළ වෙද ක්‍රමය හරහා, එහෙමත් නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරහා කියන එක. මේ පිළිබඳව කතා බහ කරන්න විශේෂ කෙනෙක්ව අපි සම්බන්ධ කරගත්තා. ආයුර්වේද වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා.
ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් නිරෝෂි.
වෛද්‍යතුමනි, ඉස්සර නම් අපි හිතන්නේ මේ කොන්දයක් හැක්කුම හැදෙන්නේ වයස අවුරුදු 60ත් 70ත් ගියට පස්සේ කියලා. දැන් නම් මේක එහෙම නැහැ. මොකද අපි මුලින්ම කතා කරමු මේ කොන්දේක හැක්කුම ඇති වෙන්නේ කොහොමද සහ මොකද්ද මේකට හේතුව කියන එක. මේ කාරණා ගැන අපි දීර්ඝ ලෙස කතා කරමු.
ඔම්නිරෝෂි, ඔයා කොන්දේක හැක්කුම කියන වචනෙන් ආරම්භ කරපු නිසා ප්‍රශ්නේ, ඇත්තටම උතනදී කොන්ද කැක්කුම කියන්නේ සිම්ටම් එකක්, එහෙම නැත්නම් රෝග ලක්ෂණයක්, නැතුව රෝගය නෙමෙයි. ඒක මුලින්ම පැහැදිලි කරන්න ඕනේ. එතකොට මේ කොන්ද කැක්කුම කියන රෝග ලක්ෂණය එන්න හේතු අපි කියනවා නිදානේ, එහෙම නැත්නම් හේතු සාධකය වෙන ලෙඩ රෝග, එහෙම නැත්නම් අවස්ථා බොහෝමයක් තියෙනවා. එකක් තමයි කොන්ද කැක්කුම කියන එක අපිට ඇති වෙන්න පුළුවන්. ඇත්තටම එදිනෙදා කරන මොන හරි නුහුරට දෙයක් කළාම, එහෙමත් නැත්නම් මොන හරි අපි කියන ඇක්සිඩන්ට් එකක් වෙලා, මොන හරි ආපදාවකට ලක් වෙලා වැටිලා ඔය වගේ හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් ඇතිවෙන හදිසියේ ඇතිවෙන අපි කියනවා sudden onset කියලා. කියන්නේ හදිසියේ ඇතිවෙන කොන්ද කැක්කුමක් වෙන්න පුළුවන්. අනිත් ආකාරය තමයි මේ ටිකින් ටික gradually onset කියලා අපි කියනවා. ඒ කියන්නේ වේදනාව කාලාන්තරයක් තිස්සේ ටිකින් ටික වැඩි වීගෙන වැඩි වෙන කොන්ද කැක්කුමක් වෙන්න පුළුවන්. ඔය ඇවිල්ලා ආකාර දෙකක්. ඉතින් ටිකෙන් ටික වැඩි වෙන ආකාරයටත් අපි මේ කොඳු වැට පේලියේ තියෙන යම් යම් වෙනස් වීම්, ඒ වගේම කොඳු වැට පේලියේ ඇති වෙන යම් රෝග ලක්ෂණ, මේ වගේ හේතු අපිට දක්වන්න පුළුවන්. මේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් කෙනෙක් කොන්ද කැක්කුම කිව්වම පිටින් බලන විදිහනේ. හැබැයි නිරෝෂි, මේ කොන්ද කැක්කුම කිව්වම සමහර වෙලාවට මුත්‍රා ආසාදන, ඒ වගේම මුත්‍රා ගල්, මෙන්න මේ කියන හේතුව මතත් කොන්ද කැක්කුම කියන දේ ඇති වෙන්න පුළුවන්. මන්ද මේ සරලව කියන්නේ. එතකොට දැන් මේ අහන් ඉන්න හැම දෙනාටම නිරෝෂි තේරුම් ගන්න පුළුවන් කොන්ද කැක්කුම කිව්වහම ඒක විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන් කියන මට. මම මේ දැනට ඉදිරිපත් කළේ, මේ දැනට කිව්වේ පොඩි හේතු කිහිපයක් විතරයි. එතකොට අපි අද දවසේ කතා කළොත් සාමාන්‍යයෙන් අපේ කොඳු වැට පේලියේ ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන කොන්ද කැක්කුම ගැන මම කැමති අද දවසේ කතා කරන්න. එතකොට හේතු කොහොමද මේ කොන්ද කැක්කුම ඇති වෙන්නේ, මොනවද හේතු කියලා දැන් මේ පළවෙනි ප්‍රශ්නේදී ඔය යොමු කළා. ප්‍රධානවම ගත්තොත් අපේ කොඳු වැට පේලියේ අපේ බර දරන්නේ අපි කියනවා L5S1, එහෙම නැත්නම් අපේ තට්ටම කිට්ටුවෙන් තියෙන කොඳු වැට පේලියේ කොඳු ඇට තමයි සහභාගී වෙන්න, මූලික වෙන්නේ අපේ මේ බර දරාගෙන සිටින්න, අපේ ශාරීරික ගුරුත්ව කේන්ද්‍රය කියලා කියනවා. එතකොට අපි එදිනදා කරන වැඩ, අපි බර උස්සනවා, එක දිගට හිටගෙන ඉන්නවා, ගොඩක් දුර ඇවිදිනවා, ගොඩක් දුර වාහනය පදවනවා, වැරදි ඉරියව් වලින් නොයෙකුත් ව්‍යායාම කරනවා, මෙන්න මේ කියන හේතු රාශියක් නිසාම මේ කොඳු වැට පේලියේ වෙනස්කම්. කොඳු වැට පේලියේ ඒ කොඳු වැට දෙකක් අතරතුර තියෙනවා යම් කිසි තිබිය යුතු ගැප් එකක්, හිඩසක්. මෙන්න මේ හිඩසේ තිබෙන හිඩස තියෙන ප්‍රමාණය අඩුවීමෙන් ඒ හරහා යන නර්ව්ස්, එහෙම නැත්නම් ස්නායු තදවීමකින්, ස්නායු තෙරපීමක් නිසා ප්‍රධානවම මේ කොන්ද කැක්කුම බහුලව දකින්න හම්බෙන්නේ මෙන්න මේ කියන හේතුව. මං අපි ඇලෝපතික වෛද්‍ය ක්‍රමයේදී සඳහන් වෙන විදිහට බොහෝ දිනෙක හුරු පුරුදු වචනයක් තමයි සයටිකා කියන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අපි හඳුන්වනවා ඔය කියන தත්ත්වය ගුද්රසි කියලා. මේ කියන தත්වය තමයි මේ වෙනකොට මුළු ලෝකෙ පුරාම බහුලවම දකින්න ලැබෙන මේ කොඳු ඇටපේලිය ආශ්‍රිත කොන්ද කැක්කුමට හේතු සාධක වෙන්නේ. මෙතනදී මේ අපි සයටිකා කියන නම යොදලා තියෙන්නේ අපේ ශරීරයේ තියෙන විශාලම ස්නායුවක් තමයි මේ සයටික් නර්ව් කියලා කියන්නේ. ඉතින් මේ ස්නායුව ඉතා පහසුවෙන් තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී තමයි අපි ගුද්රසි, එහෙම නැත්නම් සයිටිකා කියන தත්ත්වය ඇති වෙන්නේ. මේ සයිටිකා කියන தත්ත්වය ඇති වෙන්නත් කොඳු වැට පේලිය ආශ්‍රිත හේතු සාධකම නෙමේ. තවදුරටත් කතා කළොත් මේ අපේ ශරීරයේ තියෙන පිරිෆෝමිස් මසල් එක, මේ වගේ මාංශ පේශී තදවීම නිසාත් මේ ස්නායුව තෙරපෙන්න පුළුවන්. මේ ස්නායුව විතරක්ම නෙමේ, තවත් බොහෝ ස්නායු අපේ මේ කොඳු ඇට පේලිය හරහා ගමන් කරනවා. ඒ නිසා ස්නායු තෙරපීමක් නිසා කොන්ද කැක්කුම එන්න පුළුවන්. එතකොට මේ ස්නායු තෙරපෙන්න විශාලව බලපානවා අපේ මේ තියෙන මාංශ පේශී තදවීම, මසල් ස්ටිෆ්නස් කියලා අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මේ මාංශ පේශී තදවීම නිසාත් කොන්ද කැක්කුම එන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි එකම ඉරියව්වෙන් කිසිදු ව්‍යායාමයක් නොමැතිව එක දිගට වැඩ කරනකොට අපේ මාංශපේශී ඇක්ටිව් නැහැ. මාංශපේශී ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ නම් මේ නව ශ්‍රීලන්තයේ වගේ රටක සීත දේශගුණයක් තමයි තියෙන්නේ. මේ හේතුව නිසා අර අපේ මාංශපේශී තදවීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මාංශපේශී තදවීමක් නිසා අපිට කොන්ද කැක්කුම කියන රෝග ලක්ෂණය ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ නිරෝෂි අපිට මේ තියෙන කාල වේලාවත් එක්ක කොන්ද කැක්කුම කිව්වහම මේක ඇත්තටම විශාල මාතෘකාවක්. ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවට අනුව. හැබැයි අද දවසේ තියෙන මේ කාල වේලාවත් එක්ක මං හිතනවා ගොඩක් සුදුසුයි කියලා. මම බොහෝ දිනකට තියෙන කොන්ද කැක්කුම ගැන කතා කළොත් ඒ නිසා තමයි මම මේ හරිම බ්‍රීෆ් විදිහට මේ කෙටියෙන් සඳහන් කළේ. මේ මං කතා කරපු කොන්ද කැක්කුම තමයි ගොඩ දෙනෙක්ට එදිනදා ජීවිතයේදී අපිට හරිම ලේසියෙන් ඇති වෙන්න පුළුවන් කොන්ද කැක්කුම.
වෛද්‍යතුමනි, අපි දන්න දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ කොන්ද කැක්කුම ආවට පස්සේ වැඩි ගණන් ගන්නේ නැහැ. මොන හරි බාම් වර්ගයක් ගාලා තියෙන තෙල් ටිකක් ගාලා අත ගන්නවා. ඕක ඔතනින් ඇරිලා යාවි කියලා තමයි හිතන්නේ. හැබැයි දන්නෙම නැතුව ලෙඩේ උග්‍ර වෙනවා. කොන්දේ අමාරුවක් මුලින්ම හැදීගෙන එන කාලේ මොනවද අපි කරන්න ඕනේ?
ඔව් නිරෝෂේ, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද මං අර කලින් කිව්ව ආකාර දෙකෙන් කොන්ද කැක්කුම කියන එක අපිට ඇත්තටම දැන් මේක සමාජයේ බහුල රෝග ලක්ෂණයක් නිසා, ඒ අර බහුලකම නිසාමත් මේක ගණන් ගන්න නැති ප්‍රශ්න තියෙනවා. කියන්නේ අර මගේ යාළුවටත් කොන්ද කැක්කුම තියෙනවානේ, මාතක වැඩ කරන එකනටත් කොන්ද කැක්කුම තියෙනවානේ කියන එක අපේ මනසේ තියෙනවා. එතකොට කොන්ද කැක්කුමක් ආවහම ඒ හින්දා ගණන් ගන්නේ නැහැ. ආ, මේක සාමාන්‍ය රෝග ලක්ෂණයක් නේ, හැමෝටම තියෙන එකක් නේ කියලා ඕක ගණන් ගන්න නැතුව ඉන්නවා. හැබැයි මේ කොන්ද කැක්කුම කියන එක මුලින්ම ඔයා හැම මගෙන් නැමුණ වගේ පියවරක් අපි ගන්න ඕනි කොන්ද කැක්කුමක් තියෙනවා කියනවා නම් පළවෙනි පියවර තමයි කොන්ද කැක්කුම ඇයි එන්නේ කියන එක අපි හොයා ගන්න ඕනි. මොකද මම මුල් ප්‍රශ්නෙට උත්තරේ විදිහට දුන්න කොන්ද කැක්කුම කියන එක නිකන් රෝග ලක්ෂණයක් විතරයි. එතකොට මේ රෝග ලක්ෂණයට හේතුව මොකක්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. අපේ එහා ගෙදර ඉන්න එක්කෙනාට, වැඩ කරන එක්කෙනාට තියෙන කොන්ද කැක්කුම නෙමෙයි වෙන්න පුළුවන්, තමන්ට තියෙන්නේ. එතකොට යාළුවට කොන්ද කැක්කුමට එයා කරන ප්‍රතිකාර මම උත්සාහ කරලා බලලා හරියන්නේ නැහැ. මගේ යාළුවා ගන්න තෙල් වර්ගේ මම ගාලා හරියන්නේ නැහැ. එයාට තියෙන බාම් එක මම ගාලා හරියන්නේ නැහැ. එතකොට එක එක්කෙනාට තියෙන කොන්ද කැක්කුම වෙනස්. ඒ නිසා මුලින්ම තමන් මම නම් කියන්නේ ඇත්තටම කොන්ද කැක්කුමක් ආවහම මුල් අවදියේ ඇත්තටම වෛද්‍යවරයෙක් ගාවට යන්න. ඇලෝපතික වෛද්‍යවරයෙක් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරයෙක් ගාවට යන්න. ගිහිල්ලා ඇත්තටම අපි බලන්න ඕනේ මොකක්ද මේ කොන්ද කැක්කුම කියලා. ඇයි මට මෙහෙම කොන්ද කැක්කුමක් එන්නේ කියලා. සරල ප්‍රතිකාර කියන්නේ ගෙදරදී අපිට කරන්න පුළුවන් දේවල් මම පොඩ්ඩක් කියන්න. පොඩි කොන්ද කැක්කුමක් නම් එන්නේ සාමාන්‍යයෙන් තමන්ට හිතනවා නම් මගේ මේ කරන වැඩත් එක්ක පොඩ පොඩ එන කොන්ද කැක්කුමක් කියලා. කියන්නේ වේදනාව පොඩි ප්‍රමාණයක තිබිලා ටික ටික වැඩි වෙන කොන්ද කැක්කුමක් කියලා හිතනවා නම් මුලින්ම තමන් කල්පනා කරලා බලන්න තමන් දවසේ වැඩි කාල වේලාවක් ගත කරන, කියන අපි සාමාන්‍ය අපි වැඩ කරන තැන, ජොබ් එක කරන තැන තමන් ඉන්න ඉරියව්ව මොකක්ද කියලා. හරි විදිහටද ඉඳගෙන ඉන්නේ? තමන් පාවිච්චි කරන පුටුව නිවැරදි විදිහට හදපු පුටුවකද ඉන්නේ? අනිත් එක තමයි තමන් බර වැඩ කරන කෙනෙක්ද? එහෙමනම් බර උස්සන්නේ, බර එසවීමේදී නිවැරදි පිළිවෙලටද බර එසවීම කරන්නේ? අනිත් කාරණාව තමයි තමන් ගොඩාක් දුර වාහනය පදවන කෙනෙක් නම් ඇත්තටම තමන් හරි නිවැරදි ඉරියව්වක ඉඳගෙනද වාහනය පදවන්නේ? සීට් එක කම්ෆර්ටබල් විදිහට තියනවද කියන එක. අනිත් එක තමයි තමන්ගේ බර පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. ටිකෙන් ටික බර වැඩි වීමත් එක්ක නම් මේ කොන්ද කැක්කුම එන්නේ. අනිවාර්යෙන්ම තමන්ගේ ශරීරය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි මේ සීත කාල ගුණයත් එක්ක විශේෂයෙන්ම නවසීලන්තයේදී තමන් ව්‍යායාමවල යෙදෙනවාද ශරීරය ඇක්ටිව්ද කියන එක ගැන හිතලා බලන්න ඕන. මොකද එහෙම නැති වුණොත් මසල්ස් මේ අපේ මස් පිඩු තදවීම නිසාත් කොන්ද කැක්කුම එන්න පුළුවන්. අනිකුත් වැදගත්ම කාරණයක් තමයි මම ගාවට එන රෝගීන් බොහෝ දෙනෙකුගේ මම මුලින්ම අහන එකක් තමයි ප්‍රතිකාර කරන්න කලින් තමන්ගේ මේ එදිනෙදා ජීවිතයේ කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියන එක. තමන් නිදා ගන්න ඇඳ අපි පහසුවට, එතකොට සැප පහසුව ගැන හිතලා අපි කියනවා ස්ප්‍රින්ග් මැට්‍රස් කියලා. එතකොට මේ ස්ප්‍රින්ග් මැට්‍රස් එකක නම් තමන් නිදාගන්නේ ඒ පිළිබඳව තව දුරටත් චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද අපි අපේ ඇඳේ නිදා ගන්නකොට මැට්‍රස් එක ගොඩක් සොෆ්ට් නම් ඒකේ ස්ප්‍රින්ග් එකේ මොබිලිටි ගතිය වැඩි නම් අපේ කොන්දේ මොන හරි වැරදි ඉරියව්වක් තිබුණොත් ඒ වැරදි ඉරියව්ව ආකාරයට අපේ ඇඳේ මැට්‍රස් එක සකස් වෙනවා. එතකොට ටිකෙන් ටික අපේ රෝගී තත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඇඳගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් නිදා ගන්න කියන්නේ ෆර්ම් මැට්‍රස් එකක. වැඩිපුර තද ගතියකුත් නැති, වැඩිපුර කියන්නේ සොෆ්ට් මේ මූවබල් නැති මැට්‍රස් එකක් තමයි තෝරගන්න ඕනේ නිදා ගන්න. එතකොට ඔන්න ඔය කියන කාරණා ගැන අපිට මුලින්ම සැලකිලිමත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි දැන් මේ ගොඩක් සීතලට එක්ස්පෝස් වෙන කෙනෙක් නම් සීතලට යන කෙනෙක් නම් එතකොට අපිට හීට් පැච් එකක් අඳින්න පුළුවන් සීතලට යන්න කලින්. ඒ වගේම ගෙදරදී හීට් බෑග් එකක් හරි අපිට පොඩි තැවීමක් කරන්න පුළුවන්, රස්නය ලබා දෙන්න පුළුවන්, ස්ට්‍රෙචින් එක්සර්සයිස් කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, නිවැරදි ඉරියව් අනුගමනය කරන්න පුළුවන්, නිවැරදි විදිහට ඉඳ ගන්න. බර උසන කෙනෙක් නම් නිවැරදි විදිහට දණහිස් නමලා පහළට ගිහිල්ලා බර උස්සන්න පුළුවන්. මෙන්න මේ විදිහට නිවැරදි ඉරියව්, රස්නය ලබා දීම, වෝම් ඇප්ලිකේෂන් එක කියන පළමු පියවර ටික ප්‍රථමාධාර විදිහට අපිට මේ ටික නිවැරදි කරගෙන උත්සාහ කරලා බලන්න පුළුවන් කොන්ද කැක්කුම අඩු වුණාද කියන එක. හැබැයි මේ ක්‍රියාමාර්ග වලට ගිහිලත්, ඒ කියන්නේ තමන්ගේ වැරදි ඉරියව්, වැරදි ජීවන රටා වෙනස් කරලත් ඒත් කොන්ද කැක්කුම එහෙමම තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න ඕනේ. හේතු සාධකය හොයාගෙන අදාළ හේතු සාධකය වෙනුවෙන් අපි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒ ඔස්සේ කටයුතු කරන්න ඕන. ඒ නිසා කොන්ද කැක්කුමක් ආවම මුලින්ම කොන්ද කැක්කුම එන්නේ මොකටද කියලා කල්පනා කරන්න, අර වගේ පොඩි පොඩි වෙනස්කම් කරලා බලන්න. ඒ හරියෙ නැත්තම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු විය යුතුයි.
විශේෂයෙන්ම වෛද්‍යතුමනි, මේ තරබාරුකම නිසා කොන්ද කැක්කුමක් ඇති වෙනවා කියලා මතයක් තිබෙනවා. නිවැරදි ආහාර රටාවක් නොගැනීම සහ ව්‍යායාම් වල නිසිරස නොයෙදීම නිසා කෙනෙකු තරබාරු වෙන්න පුළුවන්. මේ කාන්තාවන් පිරිමින් කියලා ભેදයක් නැහැ. එහෙම අයටත් මේ ප්‍රශ්නේ තිබෙනවා. අපි දැකලා තියෙනවා. බොහෝ විට කොන්දේ අමාරුව මේ තරබාරුකම නිසා ඇති වෙනවාද කියන ප්‍රශ්නේ අපි අහන්න කැමති. වගේම කොන්දේ අමාරුවක් තියෙනවා නම් ආහාර පාන තෝරලා බේර ගත යුතුද? එතකොට මොන වගේ ආහාර පානද ලබා ගත යුත්තේ?
ඕනිරෝෂි, අපි කලනුත් කතා කළා මේ තරබාරු, අධික තරබාරුකම අනිවාර්යෙන්ම අපේ කොන්ද කැක්කුමට හේතු සාධකයක් වෙන්න පුළුවන් කියලා. අපි දැන් මේ අවස්ථාවේදී තව වැඩිදුරට කතා කරමු. අනිවාර්යෙන්ම ඔව් කියන එක තමයි පිළිතුර. මොකද මං කලින් කිව්වා වගේම අපේ මේ කොඳුනාරටිය අග්ගිස්ස තමයි අපේ බර දරා සිටින ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. එතකොට තරබාරු කෙනෙකුගේ මේ වේට් එක වැඩිපුර දැනෙනවා කොඳු වැට පේලියට. එතකොට කොඳු වැට පේලිය අතර තිබෙන්න ඕන, තිබිය යුතු හිඩස, ඒ ගැප් එක ටික ටික නැති වෙන්න පුළුවන්. මෙය හේතු කරගෙන ඒ හරහා ගමන් කරන ස්නායු තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. ඇත්තටම තරබාරු කම කියන එක අධික තරබාරුව කොඳු ඇටපේලිය සම්බන්ධව විතරක් නෙමේ මුළු ශරීරයටම බලපාන රෝග කාරකයක් විදිහට අපිට ගන්න පුළුවන්. මෙතනදී අපි අනිවාර්යෙන්ම අපේ කෑම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. කෑම නැත්තම් ආහාර වේල් පිළිබඳව කතා කළොත් මම පොඩි කරුණු කීපයක් කියන්නම්. එකක් තමයි ඇත්තටම අපිට වෛද්‍යවරයේ කමුවේ කතා කරලා තමන්ගේ බර මැනලා ජීවන රටාව තමන්ට අනිකුත් තියෙන ලෙඩ රෝග ගැන කතා කරලා නිවැරදි අපි කියනවා නිරහාරව සිටින කාල වේලාවක් intermittent fasting කියලා කියනවා. අපිට ඒ වගේ fasting method එකකට යොමු වෙන්න පුළුවන්. අනිත් එක තමයි රාත්‍රී ආහාර වේල රාත්‍රී 7ට කලින් ගන්න පුළුවන් නම් මේ තරබාරුකමට හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාරමය වශයෙන්. මොකද අපි රාත්‍රිය කියලා කියන්නේ අපි වැඩ අඩුවෙන් අපේ ශරීරයේ අක්‍රියව සිටින කාල වේලාව. එතනදී අපේ ගන්න ආහාරය දිරවීමට ටිකක් අපහසුයි, අපේ ඇඟ ඇක්ටිව් නැති නිසා. ඒ නිසා රාත්‍රී 7ට ගත්තොතින් ග්‍රහහතට කලින් අපේ රාත්‍රී ආහාර වේල ලබා ගත්තොතින් නිින්දට යනතුරු යම් හොඳ කාල පරිච්ඡේදයක් තියෙනවා මේ ආහාර පහසුවෙන් දිරවීමට ලක්වෙන්න. අනිත් කාරණාව තමයි අපි හැමෝම දන්න විදිහට මේදය බහුල ආහාර, කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර, ඒ වගේම සීනි අඩංගු ආහාර. මෙන්න මේ කියන ආහාර වර්ග තුන අපේ ආහාරවලින් ඉවත් කරන්න. ගන්නේ නැති තරමටම හොඳයි. මේදය යම් කිසි ප්‍රමාණයක් ඕනේ. නමුත් අධික තරබාරුවෙන් පෙළෙන කෙනෙක් නම් මේදය කියන දේ කට් ඔෆ් කළාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිකුත් කාරණාව තමයි මේ ආහාර රටාව වගේම එක්සර්සයිස් ව්‍යායාම. අපි අනිවාර්යෙන්ම ව්‍යායාම කළ යුතුමයි. එතකොට තමයි අපේ ශරීරයේ තියෙන මාංශ පේශී හොඳින් ක්‍රියා කරලා ෆැට් බර්න් අනවශ්‍ය මේදය ශරීරයෙන් දහනය කරලා පිට කරලා යවන්නේ. හොඳට දාඩිය දානකම්ම අපිට පුළුවන් ව්‍යායාමවල නිරත වෙන්න. මෙන්න මේ කියන විදිහට අපේ ජීවන රටාව හදාගන්න පුළුවන්. අනිත් එක තමයි අපි බොහෝ දිනක් පුරුදු වෙලා ඉන්නවනේ ජිම් එකට යන්න, එක්සර්සයිස් කරන්න. මෙතනදී අනිවාර්යෙන්ම අපි කරන මේන් එක්සර්සයිස් වලට කලින් වෝම් අප් එක්සර්සයිස් කරන්න ඕනේ. ශරීරය මුලින්ම උණුසුම් කරන්න ඕනේ, ස්ට්‍රෙචින් එක්සර්සයිස් කරන්න ඕනේ. නිවැරදි ආකාරයට ව්‍යායාම කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එහෙම නැති වුණොත් ඒත් කොන්ද කැක්කුම එන්න පුළුවන්.
වෛද්‍යතුමනි, මේ දිනවල කොන්ද කැක්කුමක් එක්ක අපට අසන්න ලැබෙන රෝගී තත්ත්වයක් තමයි මේ සයිටිකා කියන රෝගී තත්ත්වය. මොකද්ද මේ සයිටිකා කියන රෝගී තත්ත්වය? ඒ වගේම තමයි මේ රෝගය ඇතිවීම සඳහා යම්කිසි වයස් සීමාවක් තියෙනවද කියන එකත් මම දැනගන්න කැමතියි.
ඔව් නිරෝෂි, අපි කලින් සඳහන් කරපු නිසා මේ සයිටිකා ගැන අපි දැන් තවදුරටත් කතා කරමු. මේ සයටික් නර්ව් එක තෙරපීමකට ලක්වීමේ රෝගය තමයි සයටිකා කියන්නේ. ඇලෝපතික වෛද්‍ය ක්‍රමය අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගුද්‍රසී කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේ ගුද්‍රසී කියලා කියන්නේ ගිජු ලිහිණියෙකු වගේ ඇවිදිනවා කියලා කියන්නේ. ඒ අර්ථයෙන් තමයි ගුද්‍රසී කියන නම දීලා තියෙන්නේ. මොකද මේ සයටික් නර්ව් එක තෙරපීමට ලක්ුණාම ඇත්තටම පුද්ගලයෙකුගේ ඇවිදීමේ විදිය, ආකාරය අපි කියනවා වෝකින් ගේට් එක කියලා, මේක වෙනස් වෙනවා. මේ වෝකින් ගේට් එක වෙනස් වුණාම එයා ඇවිදින්නේ හරියට ගිජු ලිහිණියෙක් ඇවිදිනවා වගේ තමයි, දෙපැත්තට පොඩ්ඩක් බර වෙලා. මොකද එයාට කකුල හරි විදිහට තියන්න බෑ, හරිම වේදනාකාරයි. මම හිතනවා අපි මේ කොන්ද කැක්කුම අද මේ මාතෘකාවේදී මෙන්න මේ සයිටිකා කියන රෝගය ගැන වැඩිදුරටත් කතා කළොත් හොඳයි කියලා මං කිව්ව වගේ ගොඩ දෙනෙක්ට තියෙන නිසා. එතකොට දැන් සරලවම දන්නවා සයිටික් නර්ව් එක තෙරපීමකට ලක්වීම තමයි මේ සයිටිකා කියන්නේ. මේ ස්නායුව තෙරපීමකට ලක්වෙන්න අවස්ථා කීපයක් තියෙනවා. සරලවම මම අවස්ථා දෙකක් කිව්වොත්, එකක් තමයි කොඳු වැට පේලිය ආශ්‍රිතව කොඳු වැට දෙකක් අතර තියෙන ගැප් එක හිඩස අඩු වීම නිසා ස්නායුව තෙරපීමකට ලක්වීම. දෙක, අපේ හිඩ මේ කොන්දවැට තිබිය යුතු හිඩස අඩුවීම නිසා මේ කොන්දවැට මැද්ද තියෙනවා ඩිස්ක් එකක්. මේ ඩිස්ක් එක එළියට නෙරනවා, ඩිස්ක් බල්ජ් අවුට් එකක් එනවා. මේ හේතුව නිසාත් සයිටික් නර්ව් එක තද වෙන්න පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි පිරිෆෝමිස් මසල් එක කියලා මසල් එකක් තියෙනවා, මාංශ පේශියක් තියෙනවා අපේ මේ කලවා ඇතුල් පැත්තේ. එතකොට මේ මසල් එකක් ටිකක් ප්‍රමාණයෙන් විශාල මසල් එකක්, මාංශ පේශියක්, මේ හරහා තමයි සයිටික් නර්ව් එක ගමන් කරන්නේ. එතකොට මස්පිඩු තදවීම නිසාත්, මේ පිරිෆෝමිස් මසල් එක තදවීම නිසාත් විශේෂයෙන්ම, ඒ වගේම කොන්දාශ්‍රිත මසල්ස් මාංශ පේශී තදවීම නිසාත් සයිටික් නර්ව් එක තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කළේ කොහොමද මේ සයිටික ඇති වෙන්නේ කියලානේ. දැන් අපි බලමු මේ තමන්ට සයිටිකා කියන රෝගය තියෙනවද කියලා අඳුන ගන්න විදිය. එකක් තමයි කොන්ද ආශ්‍රිතව බෑන්ඩ් එකක් වගේ තද වේදනාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තට්ටමට කිට්ටුවෙන්, කියන්නේ අපේ කොඳුවට පේලියේ කෙළවර කොටසේ. අනිත් ලක්ෂණය තමයි කොන්දේ සිට දෙපතුල දක්වා ඒ ගමන් කරන මාර්ගය දිගේ වේදනාවක් උඩ සිට පහළට ගමන් කරන්නක් වගේ දැනෙනවා. රේඩියේටින් පේන් එකක් දැනෙනවා. එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් රෝගියෙක් විස්තර කරන්නේ මේක, මට කොන්දේ ඉඳලා ડોක්ටර් කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කකුල දිගේ. එහෙම නැත්නම් කියන මුළු කකුලම ડોක්ටර් හිටපු ගමන් කිරි වැටෙනවා. මං හිතන්නේ මම මේ මගේ රෝගින් කියන ලක්ෂණම කියන්නේ, එතකොට ඕගලන්ට ගොඩක් මේක ෆැමිලියර් වෙන්න පුළුවන්. Tamanටත් මේ ලක්ෂණ තියෙනව නේද කියලා දැනෙන්න පුළුවන් නිසා. තව ලක්ෂණයක් තමයි මේ රෝගීන්ට ඇති වෙන සෙරෙප්පුව දානකොට සෙරෙප්පුව හරියට කකුලට හසුරව ගන්න බැරිකම. අනිත් එක තමයි අපි කියනවා මේ කොට්ටයක් උඩින් යනවා වගේ කියලා. මෙන්න මේ කියලා ලක්ෂණ. මෙතනදිත් නිරෝෂි මන් තවදුරටත් ටිකක් අපි ඩීප්ලි ගැඹුරින් කතා කළොත් මේ ස්නායු තෙරපීමේ මුල් අවස්ථාවේ ඉඳලා මේ උග්‍ර වෙන අවස්ථාව, අපි වර්ස්ට් කන්ඩිෂන් එක ගැන කතා කළොත් මේ ලක්ෂණ මුලින්ම වේදනාවක්කින් පටන් අරගෙන ඊට පස්සේ ටිකෙන් ටික හිරිවැටීමකින් තමයි කෙලවර වෙන්නේ. ඉකෙන අන්තිම අවස්ථාව යනකොට කකුලක් කියලා තියෙනවා කියලාවත් තේරෙන්නේ නැති මට්ටමටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තව ලක්ෂණයක් තමයි මේ කකුලේ බරගතියක් දැනෙනවා. සාමාන්‍යයෙන් රෝගීන් කියන්නේ ડોක්ටර් කකුල උස්සලා බිමින් තියන්න බෑ, මේ කකුල හරි බරයි වගේ තේරෙනවා, හරි අමාරුයි කියලා. අනිත් එක තමයි කෙලින් කකුල අපි සාමාන්‍ය නිවැරදි විදිහට ඇවිදින විදිහට මේ සයිටිකා රෝගීන්ට කකුල හසිරවීමට තියෙන අපහසුව. ඔවුන් කකුල ගේන්නේ වටයක්, අපි ටිකක් කෙලින් තියන්න ඕනේ නම් පාදේ මොවුන් රවුමකින් තමයි කකුල වටෙන් ගෙනල්ලා තමයි තියන්නේ. මොකද කෙලින්ම කකුල ඉස්සරහට තියන්න බෑ, නර්ව් එක තද වෙන නිසා, ස්නායු තෙරපීමකට ලක් වෙන නිසා. එතකොට ඔවුන් නොදැනීම ඔවුන්ගේ ඇවිදින විලාසය වෙනස් වීමකට ලක් වෙනවා. බොහෝ වෙලාවට මේ සයිටිකා රෝගී තත්ත්වය ඇති වෙන්නේ එක් පැත්තක පමණයි. හැබැයි තව සුළු පිරිසක් ඉන්නවා කකුල් දෙකේම මේ සයිටිකා කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්, ඒ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන රෝග ලක්ෂණ තමයි ප්‍රධානවම ඇති වෙන්නේ. ඊට අමතරව සමහරක් වෙලාවට මාංශ පේශී වල දැවිල්ලක් වගේ අපි කියන බර්නින් සෙන්සේෂන් එකක් දැනෙනවා, පින්චින් පේන් එකක් දැනෙනවා කියන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මම සරල ක්‍රමයක් කියන්නම්. ගෙදරදීම තමන්ට බලන්න පුළුවන් ක්‍රමයක් සයිටිකා කියලා රෝගී තත්ත්වයේ තියෙනවද, එමත් නැත්නම් කොඳු වැට පේලිය ආශ්‍රිතව යම්කිසි ආයුවක් තෙරපීමකට ලක් වෙලාද කියලා බලන්න පුළුවන්. බිම එහෙමත් නැත්නම් ඇඳේ හරි හොඳින් හාන්සි වෙන්න ඕනේ, නිදා ගන්න ඕනේ උඩුබෙලි අතට. ඒ කියන්නේ අපේ තට්ටම ඇඳට හිටින විදිහට, අපි උඩ බලාගෙන ඉන්න විදිහට. හොඳින් දිගා වෙලා එක කකුලක් දන හිසෙන් නවන්නේ නැතුව අපේ හිප් ජොයින්ට් එකෙන් උකුලෙන් කකුල ඉහළට ඔසවන්න. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ට මේ කකුල අංශක 90ක් වෙනකම් ඉහළට ඔසවන්න පුළුවන් වෙන්න ඕනේ, කිසිදු වේදනාවකින් තොරව. හැබැයි තමන්ට සයිටිකා නර්ව් එක, මේ සයිටික් නර්ව් එක තෙරපීමර ලක් වෙලා නම් කකුල ඉස්සීමේදී දැනෙනම කොන්දෙන් තද කරන වේදනාවක්, සහ කකුල දිගේ අපි කියනවා ස්ට්‍රෙචින් පේන් එකක් දැනෙනවා. ඒ මට්ටමේ අනිවාර්යෙන්ම එහෙමනම් අංශක 90ට වඩා, අංශක 90 කියන මට්ටමට ගේන්න කලින් ඒ වේදනාව ඇති වෙනවා. ඒ වේදනාව ඇති වුණ මොහොතේදී දන හිසෙන් කකුල නැමුවොත් අර වේදනාව ටිකක් අඩු වෙනවා අපිට දැනෙනවා. එතකොට ඔන්න ඔය විදිහට සරල ක්‍රමයක් මේ ගෙදරදි තමන්ට උනත් කරන්න පුළුවන්. තමන්ට බලන්න පුළුවන් තමන්ට මේ සයිටිකා කියන රෝගී තත්ත්වයේ තියෙනවාද කියලා පළමු අධ්‍යයනය විදිහට. මේ පරීක්ෂණය, මේ ටෙස්ට් එක නෙගටිව් වුණා කියලා, එහෙම වේදනාවක් දැනුන්නේ නැහැ කියලා, තමන්ට සයිටිකා නැහැයි කියලා අපිට නිගමනයකට එන්න බෑ. හැබැයි මේ විදිහට වේදනාවක් දැනෙනවා නම් අපිට 90%ක්ම හිතන්න පුළුවන්, නිගමනයකට එන්න පුළුවන්, ඔව් සයිටිකා රෝගී තත්ත්වය තියෙනවා කියලා.
වෛද්‍යතුමනි, මේ කොන්ද කැක්කුමට, ඒ වගේම සයිටිකා කියන රෝගයට කොහොමද දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර කරන්නේ? මොකද අපි අහලා තියෙන දෙයක් තමයි ආයුර්වේදයට හැම ප්‍රතිකාර ක්‍රමයකටම චිකිත්සා සූත්‍රයක් තියෙනවා කියන එක. ඒ අනුව ප්‍රතිකාර නොකළ යුතු අවස්ථා සහ ප්‍රතිකාර කළ යුත්තේ කොහොමද යන්න පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔනි රෝෂි, මේ කොන්ද කැක්කුම ආශ්‍රිතව ගත්තොත් කොන්ද කැක්කුම කියන රෝගී ලක්ෂණ, රෝග ලක්ෂණයට, ඒ වගේම කොන්ද කැක්කුම කියන රෝග ලක්ෂණය ඇතිවීමට බලපාන හේතු සාධක, ඒ රෝගවලට අතිසාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙන වෛද්‍ය ක්‍රමයක් තමයි දේශීය වෛද්‍ය ක්‍රමය, එහෙමත් නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ. මොකද අපි ඕනෑම ලෙඩකදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි ට්‍රීට්මන්ට් එක ප්‍රතිකාර කරන්නේ රෝග නිදානයට, එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් පේන් කිලර්, එහෙමත් නැත්නම් තාවකාලිකව වේදනා ශමනය, ඔය වගේ ලෙහෙසි ප්‍රතිකාරවලට නෙමෙයි අපි ප්‍රතිකාර කරන්නේ. අපි යොමුවන්නේ අනිවාර්යෙන්ම රූට් කෝස් එකට, නිදානයට. මෙතනදී ඔබ කිව්වා හරි, චිකිත්සා සූත්‍රයක් තියෙනවා හැම රෝගයකටම ප්‍රතිකාර අපි කරනකොට. මම සඳහන් කරන්නම් මොන වගේ ප්‍රතිකාර ක්‍රමද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි සිදු කරන්නේ කියලා, මේ කොන්ද කැක්කුම ආශ්‍රිතව. එතකොට මේ මම කිව්පු විදිහට මේ කොන්දවැට පේලියේ තියෙන වෙනස් වීමනේ හේතු සාධක වෙන්නේ මේ ස්නායු තෙරපීමකට. මෙතනදී අපි තෙල් අභ්‍යංග, ඒ කියන්නේ තෙල් ආලේප කරලා තෙල් ගාලා හොඳින් සම්බාහනයකට ලක් කිරීම, ඒ වගේම කටිවස්ති, අපි උඳුවලල්ලක් සාදලා කොන්දේට පෙළේ අදාළ ස්ථානයට සවි කරලා තෙල් බහල්නවා පැය භාගයක් වගේ කාලයක්. ඒ වගේම අපි ස්වේදනය, එහෙමත් නැත්නම් හයි ස්ටීම් එකක්, අපි හර්බල් ස්ටීම් එකක් ඇල්ලීමේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ විදිහට බොහෝ ප්‍රතිකාර ක්‍රම රාශියක්, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පත්තු ආලේපය, මේ වගේ ප්‍රතිකාර බොහෝමයක් තියෙනවා මේ කොන්ද කැක්කුම සුව කිරීමට. මෙතනදී අපේ අපි දෝෂ පිළිබඳව තමයි වෛද්‍යවරයා අවධානය යොමු කරන්නේ. නමුත් දැන් මේක අහගෙන ඉන්න අපේ ශ්‍රවණය කරන කට්ටියට දැනගන්න මම සරල විදිහට පැහැදිලි කරන්නම් මෙතනදී මොකක්ද අපි කරන්නේ මේ ප්‍රතිකාර ඔස්සේ කියන එක. එකක් තමයි මුලින්ම මේ අපි මේ තියෙන මස් පිඬු වල තද බව අපි ලිහිල් කරන මස් පිඬු ලිහිල් කරලා තිබිය යුතු නියම මසල් ටෝන් එකට අපි ගේනවා මම මේ කලින් සඳහන් කරපු ප්‍රතිකාර ඔස්සේ. ඒ වගේම තමයි කොඳුවැට පේලියේ තිබෙන ඒ හිඩස ඒ ගැප් එක අඩු වෙලා තියෙන අවස්ථාවෙන් ගැප් එක තිබිය යුතු නියම ප්‍රමාණයට අපි අරගන්නවා අපේ තියෙන විශේෂිත වූ පත්තු වර්ගවලින් තෙල් ලබ්‍යංග ඒ වගේම ස්ටීම් මේ කියන ප්‍රතිකාර ඔස්සේ. ඇත්තටම කියන්න ඕනේ අපි බිෆෝර් ට්‍රීට්මන්ට් සහ ආෆ්ටර් ට්‍රීට්මන්ට් කියන ප්‍රතිකාර කිරීමට පෙර සහ ප්‍රතිකාර කිරීමෙන් පසුව එක්ස්රේ අරගෙන බැලුවොතින් හොඳාකාරවම අපිට ප්‍රතිඵලය සනාථ කරන්න පුළුවන් මේ කොඳුවැට පේලියේ තියෙන ඒ විශ්මිත විදිහට තියෙන වෙනස්කම අපේ පත්තු ආලේපයෙන් පස්සේ. ඒ වගේම තමයි ඒක අපි කොඳුවැට පේලියේ තියෙන වැරදියට සකස් වෙලා තියෙන දේවල් අපිට හරි ගස්වීමේ හැකියාවක් තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට. අනිත් කාරණාව තමයි මේ මුළු කකුල දිගේම ඒ තද වෙලා තියෙන මස් පිඬු තදවීම නිසා තියෙන රෝග ලක්ෂණ මේ හැම දෙයකටම අපි හිලිගතිය නැති වෙන මේ හැම දෙයකටම ප්‍රතිකාර සිදු කරනු ලබනවා. කියන්න සතුටුයි නිරෝෂි, ඇත්තටම අපි කියන්නේ ලාස්ට් ස්ටේජ් එකට ආවට පස්සේ අවසාන අවස්ථාවට ආවට පස්සේ අපි සර්ජරි එකේම සැත්කම් වලට භාජනය වීමට සිද්ධ වෙනවා. ඉතින් සැත්කම් වලින් තොරව සැත්කමකට භාජනය නොවි කොන්ද කැක්කුම හොඳ කරගන්න සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව ලබා ගන්න පේන් කිලර්ස් එහෙමත් නැත්නම් වේදනා නාශක ගන්නේ නැතුව වේදනා නාශක නැවැත්වීමට තරම් හැකියාවක් වේදනාව නැති කිරීමේ ගුණයක් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුළ ප්‍රතිකාර කර්ම තුළ අපිට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා මේ වෛද්‍ය ක්‍රමයට. ඉතින් මේ වගේ සාර්ථක විදිහට මේ වෛද්‍ය ක්‍රමයෙන් කොන්ද කැක්කුම අපිට අඩු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතාවක් වැරදි මතයක් මේක. නමුත් තියෙනවානේ සමාජයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රම කරනකොට ටිකක් කල් යනවා කියලා. ඇත්තටම මේකට හේතුව එක කල් යාමක් නෙමෙයි, අපි රූට් කෝස් එක හොඳ කරන නිසා ඒ කාලය යන්නේ. හැබැයි මේ කොන්ද කැක්කුම කියන රෝග ලක්ෂණත් එක්ක බැලුවාම මේ රෝගයේදී ඔබට අත්විඳින්න පුළුවන් පළවෙනි දවසේම අපි ප්‍රතිකාරය කළාම රෝගියා 90%ක් 100ට අනිවාර්යෙන්ම 50%කට වඩා වැඩි සක්සස් රේට් එකක් වේදනාව අඩුවීමක් අපිට දකින්න ලැබෙනවා.
ඉසුති වෛද්‍යතුමනි අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. What can you say, my dear, really?
ගමන් කෙරුවේ ඔබ නොවේද?
දෙනේ කියන දෙයක් තමයි කොච්චර සැරසුම් කරලා දේවල් කරන්න ගියත් ජීවිතේ සාර්ථක කරගන්න තවම බැරි වුණා කියන දේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී කෙනෙකුට කොතන හරි තැනකදී මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කෙනෙකුට තියෙන පුරුදු ආකල්ප වගේ දේවල් සමහරක් වෙලාවට මේ සාර්ථකත්වය කරා යන ගමන අඩාල කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ පුරුදු ආකල්ප දියුණු කර ගැනීම සඳහා අපට හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි නේද නිරෝෂි?
ඔව් කමල. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද ඩිසිල්වා මහතා.
ආයිබෝන් නිරෝෂි, අපි අද විශේෂ දෙයක් ගැන කතා කරනවා. ලංකාවේ ඉන්න අපි ඔගොල්ලෝ ඉන්නේ නව ශ්‍රීලන්තේ. මේ කතාව තමයි චීනය ගැන. චීනේ තියෙනවලු උණ ගහක්. මේ චීන උණ ගහ ගැන තමයි නිරෝෂි අද අපි කතා කරන්නේ. මෙතන තියෙනවා චයිනීස් බැම්බෝ ට්‍රී, චීන උණ ගහ. එතකොට සාර්ථකත්වයේ හොයන කෙනෙක්ට ඇත්තටම වටිනාම අදහසක් අපි අද උදේ පාන්දර දෙනවා. සාර්ථකත්වය කියලා අපි හිතනවා මේක දවසකින් දෙකෙන් සිදුවෙන දෙයක් කියලා. හැබැයි එහෙම නෙමෙයි වෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය වෙනවා කාලය, ඒ වගේම ඉවසීම. ඊළඟට ටික කාලයක් මේක බලාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. අපි හිතනවා ගොඩක් වෙලාවට අද බීජේ දැම්මට පස්සේ හෙට ගහ හැදිලා අනිද්දා පළදා වෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ සාර්ථකත්වය උදෙසා යන ගමනත් ඒ වගේ ඉවසීමෙන් යන්න ඕන ගමනක් නිරෝෂි. එතකොට මේ චීන උණ ගහ අපිට කියලා දෙන්නේ ඉවසීමෙන් යා යුතු ගමනක් ගැන. ඊළඟට අවුරුදු පහක් මේ පෙරදිග ලෝකයේ එනම් චීනයේ බිහි වූ මේ උණ ගස් විශේෂය ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ චීන උණ ගහ විදියට. සාමාන්‍යයෙන් මේ උණ ගස වැඩිවීමට වසර 5ක කාලයක් යනවලු. හැබැයි 5ක කාලයක් යනවා කියන්නේ මේ පවුරුදු 5ම පොළොවේ යටළු යා ඉන්නවා කියන්නේ. එතකොට මේක බීජේ පොළොවට දැම්මට පස්සේ ඒකට නොකඩවා ජලය, පොහොර, ඛනිජ ලවණ දාන්න ඕනේ. දාලා සාත්තු කරන්න ඕනේ. ඊට පස්සේ මේ අවුරුදු 5 ඇතුළත කාටත් පේන්නේ නැතුව හිමින් 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 මේ බීජය පොළොවට වර්ධනය වෙනවා. ඊට පස්සේ තමයි ලොකුම දේ වෙන්නේ, බෑන් කියලා. අවුරුදු 5ක් සම්පූර්ණ වුණාට පස්සේ මේ චීන උණ ගහ පොළොව පසාරු කරගෙන පිටතට එනවලු. ඊට පස්සේ වෙන දේ තමයි සති 5ක් ඇතුළත අඩි 90ක් උසට යනවලු. සති 5ක් ඇතුළත නිරෝෂි අඩි 90ක් උසට යනවලු. දැන් ප්‍රශ්නයක් තියෙනවා, අවුරුදු 5ක් පොළවයට හිටිය චීන උණ ගහ පොළවෙන් උඩට ඇවිල්ලා සති 5ක් ඇතුළත කොහොමද අඩි 90ක් උසට යන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? දැන් ප්‍රශ්නේ තමයි මේ ගහ හැදුනේ, මේ ගහ වර්ධනය වුණේ සති 5 නිසාද නැත්නම් අවුරුදු 5 නිසාද කියලා. ඇත්තටම ඇස් දෙක වහගෙන චුට්ටක් හිතන්න. පැහැදිලිවම මේ වෙනුවෙන් අවශ්‍ය වුණේ අවුරුදු 5ක දීර්ඝ කාලයක් කියලා ඔබට වැටහෙනවා ඇති. එතකොට මේ අදාළ කාලය තුල හරියට වතුර ටික පොහොර ටික දැම්මේ නැත්තම් පෝෂණය කරේ නැත්තම් සත්කාර කළේ නැත්තම් ගහ පොළොවේ යටින්ම මැරෙනවා. නමුත් වැඩේ උනේ ඉවසීමෙන් නිවැරදි ලෙස සත්කාර කරමින් පෝෂණය කරමින් නිරන්තරයෙන්ම අවධානය යොමු කරමින් අපි මේ දේ කළා. ඊට පස්සේ තමයි අදාළ ප්‍රතිඵලය ලැබුණේ. ඉතින් ඔගොල්ලෝ සිහින විශ්වාස කරනවා නම් ඔබට මේ කතාව ආදර්ශයක් වෙන්න පුළුවන්. ඔබගේ සිහින දිනවීම සඳහා ඔබ කොපමණ කාලයක් සැක්‍රිෆයිස් කරන්න කැප කරන්න බලාපොරොත්තු වෙනවද, ඉවසීමක් තියෙනවද ඒ සඳහා? ඉතින් ඔබේ සිහිනේ ජයග්‍රහණය කරන්න කාලයට ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් ඔබට මහන්සි වෙන්න වෙනවා. කාලේ යන තරමටම තමයි සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම කරද්දී අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ අපි නිවැරදි ගමනට නිවැරදි විදිහට සාර්ථකත්වය කරා යනවා කියලා. හැබැයි මෙහෙම යනකොට කාලයක් ඔබගේ අරමුණ වෙනුවෙන් යනකොට ලෝකයේ සමහර වෙලාවට ඔබගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, කෝ ඔයාගේ ප්‍රතිඵල තාම නැහැනේ කියලා. ඉතින් ඒ නිසා ඔබ ලෝකයට ප්‍රතිඵල දෙන්න ඉක්මන් කරන්න එපා. බොන්සායි ක්‍රමයට හරි නැත්නම් ෂණික කුත්තුවක් හදනවා වගේ අපිට මේ වැඩේ කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිඵල දකින්නේ නැතුව ඔබ විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම වෙන්නේ ඔබ ඔබගේ සිහිනය පිළිබඳ විශ්වාසයක් තියාගන්න. ඒක දිනවීම පිළිබඳ ඔබේ සිත තුළ සැඟවී ඇති බලය. ඔබ ළඟ ලොකු බලයක් තියෙනවා. ඒක අවදි කරගන්න එක විතරයි. අර සැඟවිච්ච බලය අවදි කරගන්න. ඊට පස්සේ මේක ප්‍රතිඵල දකිනකොට බලාගෙන ඉන්න අය කට්ටිය මවිත වෙන්න පුළුවන්. ෂොක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඉවසීම. ෂණික ප්‍රතිඵල ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවානේ. එහෙම වෙලා ෂණික ප්‍රතිඵල අපිට හම්බුනේ නැතුණාම නිරෝෂි අපි මොකද කරන්නේ? අපේ සිහිනය, අපේ කැපකිරීම, අපි කරපු සියලුම දේවල් ටික අත්හැරලා දානවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අර ස්මාර්ට් ගෝල් එකක් හදාගෙන මේ දුෂ්කර ගමන ඉස්සරහට යන්න අපි හදාගමු. එතකොට සටන දුෂ්කර වෙන තරමට තමයි ලැබෙන ප්‍රතිඵලයත් අපිට මිහිරි වෙන්නේ. දැන් කියනවනේ ලස්සන සින්දුවක් තියෙනවා, උත්සාහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ කියලා. බලන්න උගහක් කනකොට ඔගලොන්ට කොහොමද කියලා හරි අමාරුයි නේද? ඕකේ පතුරු ගහන්න ඕනේ, ඊට පස්සේ කොච්චර දෙයක් කරන්න ඕනද. එතකොට උත්සාහයත් ඒ වගේ. ඒක පාටම අපිට මේක රස විඳින්න බෑ. පතුරු ගැහුවත් අපිට බෑ. ඒක පොඩියට කපාගෙන කට ඇතුළට දාගෙන අපි හපන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒ සාරය අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා මතක තියාගන්න, අපි හිතන්නක හොඳම උදාහරණයක් විදිහට ඔබ උපාධියක් කරනවා නම්, මාස්ටර් එකක් කරනවා නම්, PhD එකක් කරනවා නම් ඔබට කාලයක් යනවා. එතකොට ඒක පටන් ගන්නකොටම අපේ ගෝල් එකක් තියෙනවා, ස්මාර්ට් ගෝල් එක. අපි එක්තරා කාලයකින් මේක ඉවර කරනවා කියලා. එතකොට අධ්‍යාපනයේදී ඔබට කැපකිරීම කරන්න පුළුවන් නිරෝෂි ඔක්කොමටම. හැබැයි වැඩි වෙලා තියෙන්නේ අපේ සාර්ථකත්වය කරා යන ගමනේදී අපේ ව්‍යාපාරික අරමුණු වෙන්න පුළුවන්, නැත්නම් අපි වෙන අරමුණක් සඳහා යොමු කරනකොට මෙතනදී ෂණික ප්‍රතිඵල ලබන්න උත්සාහ කරනවා. ඉතින් බලන්න මේ වගේ දුෂ්කර ගමන් මඟ කාපු මිනිස්සු ටිකක් යෝන් මාස්ක්, තෝමස් අල්වා එඩ්සන්, ස්ටීව් ජොබ්ස් ඔය කියන හැමෝම මේ වගේ දුෂ්කර තැන්වලදී, දුෂ්කර මාවත්වලදී තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙන් ගන්න තියෙන ලොකුම පාඩම් ටික තමයි අවසාන වශයෙන් අපි සමරිකක් විදියට සාරාංශ කරලා ගත්තොත් වෙන්නේ, චීන උනගහේ අපිට දෙන පණිවිඩය තමයි අවුරුදු 5ක් තුල ඔබ පොළොවේ යටට ඉඳගෙන ඔබ ඕන කරන ශක්තිය ගන්න. ඔබ ඕන කරන ශක්තිය නිදිවරාගෙන ඉගෙනගෙන දැන් තාක්ෂණය හරි දියුණුයි නේද නිරෝෂි? එතකොට මේ ගොඩක් දේවල් අපිට තග්ගාල එක බොත්තමක් එවව ගමන් අපිට මේ හැම ඉන්ෆර්මේෂන් එකක් මෙනවා. එතකොට ඉස්සර වගේ නෙමේ පුස්තකාලයකට ගිහිල්ලා ඉන්ෆර්මේෂන් ගන්න පොත් පෙරපෙරල ඉන්න ඕනේ නැහැ. ඔබට ඕන දේ ඔබ ගහපු ගමන්ම Google එකේ එනවා. එතකොට තාක්ෂණය ඔබට ඇවිල්ලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අද තාක්ෂණය අපිව වහලෙක් කරගෙන. හැබැයි ඒක නෙමේ සාර්ථකත්වයේ වෙන්නේ. අපි අපේ ගමන සඳහා තාක්ෂණය කොහොමද වහලෙක් කරගන්නේ කියලා. එතකොට තාක්ෂණය වහලෙක් කරගෙන අර අවුරුදු පහ තුළ අපි පෝෂණය අරගෙන ලෝකයට අපි ගැන බලාගෙන ඉන්න කට්ටියට අපිට මේ ජයග්‍රහණය පෙන්වන්න පුළුවන්. එතකොට මේ චීන උණගහ, මහා චීන උණගහ වගේ කාලය අරගෙන ශක්තිය වඩාගෙන ඔබගේ විශ්වාසය තියාගෙන ශක්තිමත්ව ඉදහැරෙන්න අරින්න. එතකොටම ඔබට අනිවාර්යෙන්ම ඔබේ ජයග්‍රහණය කරා ඔබට අවස්ථාව තියෙනවා ඉස්සරහට යන්න, ජය ගන්න. ඉතින් නිරෝෂි අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. අපේ ශ්‍රාවක නවසීලන්තයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාටම ජයග්‍රහී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම ඉවර කරනවා අපි සතිමත්ව සිහියෙන් දිනමු ජීවිතය. ඔබ සැමටම ජය, සතුට, සාමය වේවා. ස්තුතියි.
දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
Planet FM is a member of Karma, the Community Access Media Alliance. Find out more at cama.nz. The website has loads of information, and thanks to our friends at Meta Digital, it looks great too.
Do you binge eat, purge, starve, or compulsively exercise? Wherever you are, whatever your problem with food, Addictive Eaters Anonymous can help. Visit aeainfo.org to find out more about Addictive Eaters Anonymous and to find a meeting near you.
செய்திகளிடம் பல்துறை நிகழ்ச்சிகளை தாங்கி வரும் வானொலி முத்தமிழ் ஓசையை ஒவ்வொரு சனிக்கிழமை காலையும் 7:15 முதல் கேட்க தவறாதீர்கள்.
நடைபெறும்
Good guys, give an aile tumka sushega danpa. Auckland aso Konkani radio program Hariyaka Sanwara, Pauni Charwara, 104.6 Planet FM away. Ani online icon washa tumi, www.planetaudio.org.nz/sushega danpa.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
I like and love Auckland because it's very green and it's very natural. I live here from the last long time, so I love it.
Loving Auckland.
I just love our community, but I love Auckland for its buzz.
I love Auckland for its buzz.
It's a playground out there.
The thing that I really like is the cultural diversity, the many languages, and the enrichment through all the different cultures, faiths. I think that's fascinating.
104.6 Planet FM, our diverse city.
Hey Stephen, what are you doing at 8pm on Sunday night?
Well Emma, like you, I'm tuning in to Kick Arts on Planet FM.
Well, who would want to miss it?
Kick Arts, Aotearoa's one-stop shop for all things art, entertainment, theatre, events, books and more.
Join us as we chat with fabulous guests, mix